පසුවට කරමි සිතා ලෞකික ආස්වාද දේවල යෙදීමට හිතෙනවා. ඉතින් කෙසේ අප්‍රමාදී කටයුතු කරන්න ඕනද කියලා අහන්නේ බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මයක් තියෙනවා මෙහෙම දෙයක්. යම්කිසි ගොවියෙකුට යම්කිසි ප්‍රතිඵල අවශ්‍ය නම් ඵලදරන් මල්ඵල අවශ්‍ය නම් ඒ ගොවියා බීජයක් හිටවා ගත්තාට පස්සේ මොකද කරන්න ඕනේ කියලා බුදුරන් වහන්සේ අහනවා. ස්වාමීනි සාත්ව කරන්න ඕනේ. එතකොට යම්කිසි බුද්දලේ අද මේ සාත්ව කරනවා. හෙට මේ බීදේවා. අනිදාට මල්ඵල නැගීවා. ඉන් අනිදාට පැසේවා. මෙහෙම හිතාගෙන හිටියට උත්සාහ කරලා හරියනවද කියලා අහනවා. එහෙම න්‍යාය ධර්මයක් ලෝකේ නැහැ. හැබැයි මේ බීජේ හිටවාගෙන අවශ්‍ය පෝෂණය කරගෙන යනකොට ඒක හරියට පෝෂණය හරියට සාත්ව කළා නම් ඒක වැඩෙන විදිහට වැඩෙනවා. ඒකේ මල්ඵල එන කාලයක් තියෙනවා. ඒ කාලේ මල්ඵල එනවා. පැහෙන කාලයක් තියෙනවා. ඒ කාලේ වැහෙනවා. එතන භුක්තිඳයි. මෙන්න මේ වගේ මේකට සීලයේ නැමැති සතර සතිපට්ඨානෙ නැති සාත්ව කරන්න කියලා පෙන්නනවා. සාත්ව තමයි සතර සතිපට්ඨාන. ඔච්චරයි කරන්න තියෙන්නේ. මට අද මාර්ගඵල ලැබේවා හෙට මගඵල ලැබේවා කියවල හරියන්නේ නැහැ. ඒ සාත්ව කරගෙන යනකොට නිදි කලදී මෝරලා මනස අකස් වෙලා ඒ ලෝකීති වෙන්නා වූ ආසාවන්ගේ මිදීම සිද්ධ වෙනවා. ක්‍රමක්‍රමී ඵලී ලැබිලා අරිහත්ත්වයටපත් වෙන එකම ඔය න්‍යාය ධර්මයෙන් ලැබෙනවා. ඒක අපි හිතුවට ඕන වෙලාවට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය උපමාව දීලා පෙන්නනවා. ඒ නිසා අප්‍රමාද වෙන්න අවශ්‍ය නම් අප්‍රමාදව සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්න. ඔක තමයි වෙන්න බුදී. ඔක තමයි සාත්තුව. ඒ සාත්තුව කරගෙන යනකොට හරියටම කරගෙන ගියා නම් අවුරුදු 7ක් යනකොට අනාගාමි ඵලෙ හෝ අරිහත්ත්වයටපත් වෙන්න හේතු වෙනවා. අප්‍රමාදවම කරගෙන ගියා නම් ලැබෙන දෙයක් ඒ. ඉතින් ඒ නිසා ඒක කරගන්න බැයි නම් ඉතින් අනික් අයට කරන්න තියෙන මොකද? ලැබෙන තරම්වත් උත්සාහ කරලා සතර සතිපට්ඨානින් යුතෝ ජීවත් වෙන ජීවිතය හැරගහන්න ඕනේ. මම කරන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? හිතන්නේ මොකද්ද? මේක මේ රාගයට හේතු වෙනවද? ද්වේෂයට හේතු වෙනවද? මුලාවට හේතු වෙනවද කියලා. තමන් මනස සීයෙන් බලාගෙන රාග, දේශ, මෝහයන්ට හේතු නොවන විදිහට, ඒ මාර්ගයේ වැඩෙන විදිහට තමන්ගේ හිතවිලි ක්‍රියාවදන් මනස සීයෙන් ප්‍රගුණ කරගෙන ඊට අනුකූලව හසුරවන්න පුරුදු වෙන්න ඕනේ. ඔය ලේසිම ක්‍රමී. කායानुපසනාව, වේදනානුපසනාව, චිත්තानुපසනාව, ධම්මානුපසනාව එකින් එක විග්‍රහ කරලා ගත්තේ නැතුව කැටි කරලා ගත්තොත් ඔන්න ඔය ක්‍රමයට ප්‍රගුණ කරගත්තාම ඊටක සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රමවේදී. තව ඉදියෙන් කියනවා දස අකුසල් කරන කරවන අනුඵල දෙන වර්ණා කරන යම් තාක් දේ හිතෙන් කයින් වචනෙන් කරනවාද? තමන් ඒ හිතන කියන කරන දේ මනස සියෙන් කල්පනා කරලා බලන්න ඕනේ. මෙන්න මේවෙන් කෝකට හරි අයිති වෙනවද? අයිති වෙනවා නම් මං සතර සතිපට්ඨානෙන් පිටයි මේ වැඩ කරන්නේ. මේ මොහොත වහාම ආයිති සංවරේ පිහිට සුද්ධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය ටික හරියට කරගෙන යනකොට හරියටම කරගෙන ගියා නම් අවුරුදු 7කින් අනාගාමි ඵලයට හෝ අරිහත්ත්වයට හේතු වෙනවා. ඉතින් ලේසි වැඩක් නෙමෙයි කරන එක. ඒකට අවශ්‍ය සියලු පරිසරයක් තියෙන දඟ තමයි එහෙම කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී උන්වහන්සේ සකස් කරපු පරිසරයක් තියෙනවා, භික්ෂු පරිසරයක්. ඒ භික්ෂු පරිසරය තුළ යම් ක්‍රමවේදයක් තිබුණා. ඒක කෙස් ගහටම කරන්න ක්‍රමවේදයක් හැදිලා තිබුණා. අන්නේ ක්‍රමවේදයක් එකලා 100%ක්ම පූර්ණ කරගන්න තිබිච්ච නිසා අවුරුදු 7ක් යනකොට එයින් එහා යන්න දෙයක් නැහැ. අරිහත්ත්වයේ හෝ අනාගාමි ඵලයේ ලැබුණා. අද වෙනකොට ඒ පරිසරේ නැහැ. ඒ ගොඩ නගන්න බෑ. ගොඩ නගන්න කියද්දි විප්ලවයක් කරලා ටෝක්කා කරන දානවා බිමට. මොකද? මගුලක් කතා කරන්නේ අපිට ජීවත් වෙන්නත් නැහැ. බිම් බලාගෙන යන්නයි. ඉතින් අතපය හොල්ලන්න නැතුව යන්නයි. ඔක්කොම අතල් ඇවිල්ලා දෙන දාණයෙන් ජීවත් වෙන්නයි. මොකද මේ කියන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ සෙල්ලම් කරන්න බෑ. අපි කියන ඉතින් ඉන්න පුළන්න හිටව නැහැ සිවුරු ඇරලා පල්ලේ යනවා කියන්නේ. දැන් වෙනකොට ඒක බොහොම දරදඬු වෙලා එහෙම ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා නිසා ඒ හිතුමත කරන්නත් බෑ මේ කාලේ. අපි ලැබෙන හැටියකට චිත පීඩාවටපත් කරගන්නේ නැතුව අපි දැනගන්න ඕනේ අනිසිදී අනිසි මොකක් නිසාද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසී පහල කරනවා නම් යමක් නිසා ඒක නම් අවසාන ප්‍රතිඵලයේ ඉන් එහා වින යමක් කරලා දෙන්නේ නැත්නම් ඒවා පරිහරණය නිසි නෑ. ඒක මුලාසහගත පරිහරණය. ඒ මුලාවෙන් කරන මේ පරිහරණය ලෝභසහගතයි ද්වේෂසහගතයි. මෙන්න මේ ක්‍රමයට ඔක තෝරා ගන්නවා. එහෙනම් මොනවද ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සපායාසයන්ගින් වෙන්ගෙන පැත්ත මොකද්ද? අන්න ඒකත් බලා ගන්නවා. කුසල මූලපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, අන්න එහෙම චක්‍රයක් තියෙනවා. අලෝභ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහ කුසල මූලං. අන්න කුසල මූලේ පිහිටලා කරන හිතන කියන කරණියා කුසල මූල පත්‍ය සංකාර. එතකොට හට ගන්නවා කුසල් හිත. සංකාර පත්‍ය විඥාන කියලා කුසල විඥානයක් හට ගන්නවා. විඥාන පත්‍ය නාම රූප. ඒකෙන් කුසලයට අනුකූල වන්නා වූ භික්ෂුවක් බිසුණියක් උපාසකයෙක් උපාසිකාවක් කියන මෙන්න මේ නමට අනුකූල වන්නා වූ සංවර රූපයෙන් යුක්තව හැරගෙනවා. ඒ මේ තමයි ඒ ලෞකික නේද මෙලොවේ තියෙන මේ ප්‍රවෘත්ති පරිච්ඡ සමපාදියක් ඔය කියන්නේ. නිවන් දකින්න පරිච්ඡ සමපාදිය. නාම රූපත්‍ය සලායතන කියලා ඇස කන දිව නාසය ශරීරය මන මේ සංවර භාවී නිතේලා විහිදෙනවා. ඒතර අන්තයෙන් කියන්න දෙයක් නැහැ හුරු කරගන්න පුළුවන් ඕක. ඒ නාම රූප මේ නාම රූපයන් සංවර වෙලා අර කියන්නා වූ භික්ෂු භික්ෂිනි උපාසක උපාසිකයන් නියම සිව් පිරිස රයිතිවන්නා කෙනෙකුගේ ස්වභාවය ආපුවාම අනික් ලෝකයන් ගැන හොයන්න යන්න ඕනේ තමන්ගේ වැඩි කරගන්න හැටි ඔය. කඟ වේණී මෙන් තමන් තනිව හැතරින ක්‍රමී. ඔය එහෙම නැති කාලයක කරන්න ඕනේ කියලා බුදුරණන් හදේ වෙන්නපු ක්‍රමී. අනු හදන්න යන්නේ ඒක නෙමෙයි තියෙන්නේ. තමන් හැදෙන හැටි එහෙම. ඉතින් සලායතන පත්‍ය පස්සෝ ඒ ලබන පස්සේ මොකද කුසල ස්පර්ශයක් මිසක් කාම ස්පර්ශයක් එහෙම නෙමෙයි. ඒකට එතුණින් ඔහුට ලැබෙන්නේ. වසපත්‍ය වේදනා ඒ වේදනාව කියන්නේ අර කුසල ගුණින් හටගත්ත වේදනාව මිසක් සාන්ත සුඛ වේදනාව මිසක් අර දුක් වේදනාවක් නෙවෙයි. අසහනකාරී මානසිකත්වයක් නෙවෙයි. වේදනාපත්‍ය තණ්හායතනෙන් නෑ ප්‍රසාදී නැගිරෙනවා. චිත ප්‍රසාදී නැගිරෙනවා වේදනාපත්‍ය පසාදු. ඒක මුදුන්පත් වෙනවා පසාදපත්‍ය අදිමොක්කෝ. අදිමොක්කය බව. ඒ හේතුවෙන් ඇති වෙනවා භික්ෂු බව භික්ෂුණී බව උපාසක බව උපාසිකා බව. මේ මෙලෝ දින පරිත්‍ථ සම්පාදිය කියන්නේ. බාපත්‍ය ජාති ජාතිය මොකද මේ භික්ෂුවක් මේ භික්ෂුණියක් මේ උපාසකෙක් මේ උපාසිකාව සිව් පිරිස කෙනෙක් මෙන්න මෙලෝදි හැටගත් ජාතිය මෞකසෙන් උපන් ජාතිය නෙමෙයි ඔය කියන්නේ මෞකසෙන් භික්ෂුවක උපදින්න බෑ භික්ෂුණියක් උපදින්නේ නෑ මෞකසෙන් දරුවෙක් විතරයි උපදින්නේ ඔය උපදුන දරුවා විසින් ප්‍රවෘත්ති පරිච්ඡ සමපාදයෙන් ඔන්නේ ආර්ය පරිච්ඡ සමපාදය අනුගමනය කළොත් භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකා කියන ජාතිය මෙලෝදිම පහළ වෙනවා යම් තරමක් ඉක්මන් කරගත්තට අන්නේ තරමට භික්ෂුවක් උනේ හැකි භික්ෂුණියක් උනේ හැකි උපාසකෙක් උපාසිකාවක් උනේ හැකි සිව් පිරිසරයිති වෙනවා ඔන්නේ සිව් පිරිස ජාතියට පහළ නොත් හැම ජාතියටම ජරා මරණේ කවදා හරි එවලත් එනවා හැබැයි ඒ මේ දීසං ධම්මානං සමුදේ හෝති කියලා මේ ධර්මී නගා හිටවනවා මිස ධර්ම මාර්ගයේ ආර්ය මාර්ගයේ පූර්ණ කරනවා මිස එහෙන එක දෙ වැටෙන්නේ නැහැ ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන් දස සමුදේ හෝති කියන්නේ යන්නේ නැහැ මෙන්න මේ කියන ආර්ය පරිච්ඡ සමපාදයේ තෝරාගින් ඊට අනුකූලව ජීවිතය හැදගහගන්න එකයි මේ කාලේ හොඳම ක්‍රමී ඉතින් ඉතින් ලෝකේ හදන්න යන්නේ ඒ දගලන්නේ නැහැ තමන් හැදෙන හැටි ඔය තියෙන්නේ ඉතින් ওই ක්‍රම හැඟවිලා තියෙන්නේ නමුත් තව තියෙන ධර්මී විතර කළ පැහැදිලිව ආර්ය පරිච්ඡ සමපාදයේ ඉතින් විභාග ප්‍රකරණී හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අප්‍රමාණව නිවන් මඟ පූර්ණය කරගන්න මේ ක්‍රමයේ දැනගෙන පූර්ණය කරන්න ඕනේ. ඉතින් ලෝභ දේශ මොහෙන් යුත්තද මම කරන කටයුතු කියලා බලලා මනසින් ප්‍රගුණ කරගන්න. ඉතින්ලා මොහෙන් කරන කටයුතු සියල්ල 100ක් පේන්නේ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. ලෝභයෙන් කරන කටයුතු දැනගන්න පුළුවන්. ඒකත් එක්ක වැඩිච මොහයක් තියෙනවා නොපෙන්නට. ද්වේෂයෙන් කරන කටයුතු දකින්න පුළුවන්. ඒකත් එක්ක වැදෙනු මොහයක් තියෙනවා. ලෝභ මොහ දේශ මොහ කියලා ඉන්නේ ඉතින්. ඔය ලෝභ දේශ දෙකේ ආදීනව දැකලා අයින් කරනකොට ඒ සමග බැඳිච්ච මෝහය අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ඉතුරු වෙන එක ඊටාම අල්පයි. ඒ මට්ටමින් සමාධිය වැඩනාම සමාධියට ප්‍රඥාව නැගින පසුතලය හැදෙනවා. අන්නේ ප්‍රඥාවට ගෝචර වෙනවා මෙන්න මේවා මෝඩ වැඩ. මෙන්න මේවා මුලාසහගත අවිද්‍යාව වැඩ. ඒ ටික අත්හැරනවා එතකොට. ඉතින් ඒ ක්‍රමයට තමයි මාර්ගය පූර්ණ කරගන්නේ. මේ හැකි තරම් දුරට උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ වගේම දකින්න ඕනේ. ලෞකික ආස්වාදයන් දැක්කහම ඒවා නිසා ගොඩනැගෙන ආදීනවේ දකින්න ඕනේ. ඒක පරිත්‍ථ සම්පන්නව දකින්න පුරුදු වෙන්න ඕනේ. ආස්වාදයක් එනවා. ආස්වාදයක් එනකොට චන්දරාගයෙන් බැඳෙනවා. චන්දරාගයෙන් බැඳෙන මොනවද? කාම ආස්වාදයෙන්. දැන් කාම ආස්වාදය ප්‍රියකලොත්. ඒ කාම ආස්වාදී ලැබෙන්නා වූ ප්‍රතිඵලයේ ඥානවන්තද නැත්නම් ආස්වාදවන්තද? දැන් දෙක බලනවා. ඥානවන්ත ප්‍රතිඵලයක් නෙමෙයි ලැබෙන්නේ ආස්වාදීට ගැති වූ ප්‍රතිඵලයක්. කාම ආස්වාදීට ගැති වුණ කෙනාට ආස්වාදීට අනුකූල දෙයක් ගොඩනැගිලා ඒ ප්‍රතිඵලය ලැබෙනවා මිස ඥානවන්ත ප්‍රතිඵලයට ඒක ගැළපෙන්නා වූ ක්‍රමවේදයක් නෙමෙයි ආහාරයක් නෙමෙයි ඒක දකින්න ඕන දැකලා පස්සේ කාමීට මත් වුණාට පස්සේ ඒ කාමී නිසා මොනවද වැඩි වෙන්න කාමීට ආහාරය වැඩි වෙනවා කාම සංකාර දෙන්න වැඩින්නේ කාම විඥානය කාම විඥානය අති බලවත් වුණාම කොහේ හරි යන්නේ සම්පූර්ණ අයිතියක් අසාධාරණයක් කරලා සම්පූර්ණ නීච නීති විරෝධී මහා දරුණු ඒ වගේ මහා නීච කටයුත්තක් කරන්න කිසිම අමාරුවක් නැතුව ඒකෙන් බැහැ ගන්න පුළුවන් මානසිකත්වය. ඒ නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? නීචකමී අන්ත තුච්ච නින්දිත වන්නා වූ නීච කාමයක් විඳින්න කිසිම අමාරුවක් නැතුව ඔහුගේ මනස ක්‍රියාත්මක වෙනවා. ගැටීමේදී අම්මා වරන්ද තාත්තා වරන්ද වුණා කමන්නේ ඒ වුණොත් එහෙම ඒකත් ඒ මනස ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ තරම් නීච නිග්‍රහ නින්දිත මනසක් ගොඩනැගෙනවා කාමයන් වර්ධනය වෙලා මත් වුණාට පස්සේ. ඉතින් මේ ධර්මතාවයක හැටි කියලා දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක හරි භයානකයි කියලා දකින්න ඕනේ. එහෙනම් මේ මේ කාම මාධ්‍යයේ ඒකට නම් පාර වෙලා තියෙන පාර කැපෙන ඉතින්ට නම්. ඒ කාම මාධ්‍ය කොහොමද යහපත් වෙන්නේ? ආස්වාදී තමයි මේ පස්සේ ගිහිල්ලට මෙතේට වැටෙන්නේ. ආස්වාදීන්ම තමයි මේක ඇදලා දවන්නේ. මේ ආස්වාදීට සැන දෙන්නේ නැතුව ආස්වාදී තියෙන ලබන මුලා ස්වභාවයත් ඒකේ අවසාන ප්‍රතිඵලයත් මෙහෙම දකින්න පුරුදු වෙන්න ඕන. මෙන්න මේ පුරුදු වෙනකොට මොකද වෙන්නේ? ආස්වාදී මහා භයානකයි කියලා දකින්නවා. අන්න ඒක තමයි දුක්ඛම් බයත් තියෙන කියලා දකින්න. බයත් තියෙන දකින්නේ ආස්වාදී භයානකත්වේ. ඕක තමයි ආර්ය මාර්ගයේ දකින්න කියලා පෙන්වන්නේ ඕකයි. ආස්වාදී මහා භයානකයි කියලා දකින්න පෙන්වනවා. නිකන් කිව්වට හරියන්නේ නැහැ. තමයි මෙනෙහි කියලා බලන්න ඕනේ. මෙනෙහි කියලා බලනකොට පේනවා ලස්සනට. කාමයන්ගෙන් තුච්ඡ නින්දිත විදිහට පෙළෙන්න පටන් ගත්තාට පස්සේ ඒ જાතිය කටයුතු කරව ඒ මානසිකත්වයෙන් වැඩිච්ච අන්ත බාල පුද්ගලයා. ඔය පතරල ඕම තරම් තියෙනවා. අවුරුදු 2යි, අවුරුදු 3යි, අවුරුදු 6යි, අවුරුදු 7යි, 8යි ළමයා දෝෂිනේ කියලා පිළකේව මෙරිලා, පිළකේව ඉස්පිරිතාලේ ඌ ආගිය හතක් නැහැ. ඉතින් බලපුවාම ඇඟ කම්පා වෙලා යන જાතියේ සිද්ධි වෙනවා. දැන් ඉතින් ඒවට කිසිම පැකිලීමක් නැතුව මරොත් මැරිච්ච ආවේ. ආස්වාදී උදා කරගන්න ආස්වාදී පිටින්ද ඕන නීච වැඩ කරනවා. ඉතින් බලපුවාම තමන්ගේ දරුවා ඒත් එහෙම වෙනවා. මොන જાති නින්දාවත් බලන්නේ නැහැ. බෙල්ල වැදාගෙන වැරෙන්ඩේ වුණාත් ඒත් ගානක් නේ වැඩේ කරගන්න. අන්න නීචකමේ හැටි. ඒක ගිහිලා ගිහිලා කොච්චර එහාට ගිහිල්ලාද. ඊට පස්සේ ගති ලක්ෂණ කවුරු ළඟද තියෙන්නේ? જાතිය ලැබුවා. බලව ළඟ නැද්ද? අම්මගෙන් කිරි බීබීදලා හිටන තව මාස 6ක් ගිය පස්සේ අම්මට තව පැටි එකක් හදනවා ඒ පැටි. දැන් අම්මා බාහිර ආවිලා බල්ලා ගැරටි පිටි ගති ලක්ෂණ ගිහින් තියෙන ලස්සන. ඉතින් ඒක නීචේ. ඉතින් තැනක් නොතැනක් ඌට නැහැ. ලැජ්ජාව කෙනෙක් ඌ දන්නේත් නැහැ. අන්න ගති ලක්ෂණේ જાතිය හැටි. ඉන් තිරිසන් જાතියේ ගති ලක්ෂණ කොට නැగిලා ඉන හැටි ඔය. අන්න ඒක දකින්න ඕනේ. ඉතින් කවදාවත් ඒ නිසා ආස්වාදේ ඥානගෝචර මාධ්‍යයක් ළඟපද ඉන්නේ නැහැ. ආස්වාදීර ගැති වුණොත් මන්ද බුද්ධික කරලා මෝහේ මුලා කරලා ලෝභ දේස මෝහ පැත්ත තමයි ලබලා දෙන්නේ. ඒකේ ප්‍රතිඵලය ලැබුණා මිසක් කවදාවත් සැනසෙල්ලක් හම්බ වෙන්නේ නැහැ. කෑ ගැහුවොත් බෙල්ල මිරිකලා මරලා අර මලවිනියට සංවාසය දීලා පැනලා යනවා. කොයිතරම් ප්‍රෞද්ධද කොච්චර නීචද. ඒ තරමට සත්‍යයටපත් වෙනවා. ඊට පස්සේ කල්පනා කරන්න හැකියාව නැති වෙනවා. සියදිවි හානි කරගන්නවා එක්ක ඊළඟ අන්තිමට. සමාජයෙන් හෝ දුක් විඳලා වීරින්ද බැයි නම්. විවිධාකාර ලෙඩ රෝග වලට ගෝචර වෙනවා. සමාජයේ ලෙඩ රෝගات හැදිලා තියෙන්නේ කර්ම ශක්තියට අනුව. හෙම්විරිසාව හැදුනොත් එහෙම කැස්සහම ළඟ හිටපු එකනට හෙම්විරිසාවයි ළඟ දැසි බෝ වෙලා. ඒඩ්ස් විස බීජ ඔහොම කියන ඉවරයි නේද? ඒ විස බීජ එහෙම නෙමෙයි හැදිලා තියෙන්නේ. ඇඟෙන් අහක් කියලා තත්පර දෙකහමාරක් පිට ජීවත් වෙන ඉස්සෙල්ලා ඒක විනාශ වෙනවා. හෙම්විරිසාවත් ඒ වගේ වෛරසයකින් හැදෙන්නේ. හැබැයි වෛරසේ පිට වුණාට දවස් ගානක් ගියත් මැරෙන්නේ වෛරසේ. හෙම්විරිසාව හොටු හොලා හිටන් මොකෙක් හරි පිහිදැම්ම නම් මොකෙක් හරි යම්කිසි භාණ්ඩයක් අල්ල ඒක ගාලා ගියා නම් එහෙම දවස් දෙකකට තුනකට පස්සේ කවුරු හරි ඔතන ගිහිලා හිටන් අත ගාලා කටි අත ගැහුවා නම් මොකද වෙන්නේ? අර විස බීජයක දෙනවා. වලට විස බීජ මැරිලා තියවිලා. නැන්දිකට හැම විරිසාව ඇදිලා. ওই විදිහට ඒ විස බීජ හැම තිබුණා ඉවරයි ලෝකේ. ඒක වැඩි කල් යන්නේ නැහැ නේ. අවදා අවුරුදු 7ක් යනකොට ඔක්කොම ඉවරයි ලෝකේ. හැදිච්ච කාලේ අවුරුදු 7ක් යනකොට බොවිලා. එහෙනම් එහෙම හැදෙන එකක් නෙමෙයි. ළඟ හිටියත් එහෙම හැදෙන්නේ. ඒකත් වෛරසයක්. ඒක බාන කර්ම ශක්තියේ හැටියට නීචයටම ඵල දෙන්න ඒක හැදිලා තියෙන්නේ. නීච වැඩිත් එක්කලම බොවිලා හිටන් කුණු වෙන්නේ ඒක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ જાතිය හැදෙන්නේ එහෙමයි. නිකන් ළඟ හිටියර වෝ නිකක් නෙමෙයි ඒ වෛරසේ. නව වෛරස වල ස්වභාවය තිකින් එකට වෙනස් වෙන හැටි. උණ වෛරසේ හෙම්විරිසා හැදෙන එක කියනවා. ඒකලම වෙනවා. හැදෙන බෝ වෙනවා. අර වෛරසේ විතරක් වෙනසක් තියෙනවා. ඒක දුස්චරිත පුද්ගලයාටම නීච වැඩ කරන එකටම දඩුවන් දෙන්න හැදිච්ච එක. අනේ ක්‍රමයේ හැටි. තත්පර දෙකහමාරක් ඇඟකින් අහක් වෙලා ඒක ජීවත් වෙන්නේ නැති නිසා. ඉඳගෙන හිටලා පුතේනකින් නැකිලා ගියාට පස්සේ අනික් කෙනා ඉඳ ගන්න හදනකොට අර විසේ විසේ මැරලා ඉවරයි. ඇඟට ඇතුළු වෙන්න විදිහක් නැහැ. නමුත් එතන අර හෙම්විරිසාව හැදිච්ච එකක ඉඳගෙන හිටනා ඌට ඒ හැදිලා තිබුණා ඒ හැදිච්ච එක මැරිලා යනවා හෙම්විරිසාව හැදිච්ච එක නිකන් ලෝ වෙනවා ඒ ඉත බීජේකේ බැදිලත් නැහැ තියෙන්නෙත් නැහැ අන්න ඒ වගේ කර්ම ශක්තිය හැටි හොමයි කර්ම ශක්තියෙන් ඒකාන්තයෙන් ඵල දෙන්න තියෙනවා තියෙනවා ඒක හරියට ආරස්සා සහිතවම එහෙම කරන එකටම ඵල දෙනවා ඒක සම්බන්ධ වෙනවා යන ක්‍රමෙයි ඉතින් මෙන්න මේ වාගේ යම් කිසි ආකාරයකින් අයි කරන වැඩවලදී හොඳට පැහැදිලිව පේන්න ඕනේ මෙන්න මේ වාගේ ආදීන වේ ලෝභ දේශ මොහයන් නිසා හටගන්නා වූ ක්‍රියාවලිය ආදීනෝ මෙහෙමයි කියලා දකින්න ඕනේ. අලෝභ දේශ මොහයන්ගේ ආනිසංසය දකින්න ඕනේ. අන්න ආනිසංසය දැක්කල පස්සේ ඒකෙන් මිදීමේ හැකියාව ලැබෙනවා. ඒ මාර්ගය අනුගමනය කරන ආරි මාර්ගයේ ওই ක්‍රමෙන් අනු පිළිවිලි වැඩෙනවා. ඔබ දකින්න ඕනේ ඒ විදිහට. ඉතින් එහෙම එනකොට මොකද වෙන්නේ? අන්න අර ඉස්සෙල්ලා තිබිච්ච මානසිකත්වයේ සුද්ධ වෙලා යන පටන් ගන්නවා. සංඛාර වලින් විඥානජ හැදිලා ජීවත් වෙනවා මිස. ඒකේ ආහාරය ඒ જાතියමයි. යම් සංඛාරයක් කාම සංඛාරයක් නම් ඇසුරුකලි. කාම විඥානේ ඒකෙන් ගොඩ නැගිනවා. කාම විඥානේ නැවත නැවත ප්‍රබල වෙන්නේ, පවතින්නේ, බලවත් වෙන්නේ කාම ආහාරයම ලබලා. ඉතින් යම් කිසි කෙනෙක් ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් ඇස කන දිව නාසය ශරීරයේ එවඳු කාමයන්ට යන්නේ නැතිද හික්මවා ගන්නවා. ඕවර කියනවා ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව වඩනකොට සතර සති මාර්ගාණි ලස්සනට වැඩෙනවා. වැඩක් නැතුව බලන්නේ නැති එක මනසේ ප්‍රගුණ කරගන්න. එතකොට එයා දැයින්ද පටන් ගන්නවා. මොකද ආහාර දුරු වෙනවා කාම විඥාණයට, ද්වේෂ විඥාණයට ආහාර දුරු වෙනවා. ආහාර නැත්නම් ඒ විඥාණය එන්න එන්න නිරෝධ කරා යනවා, නැගින් නැති වෙනවා. අන්තිර ආහාර බිඳුවර නිරෝධ කරලා දාලා විඥාන නිරෝධයි. ඔය නිරෝධ කරන්නේ නිකම් බෑ. ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා හිතව වැඩි කරගෙන ගියොත් ආයිසරයක් ගොඩ නැගින්නේ නැහැ. ඒ සංකාර නැවත ඉන්නේ නැහැ. එන්න හේතු අභ්‍යන්තරෙම නැති වෙනවා. අනුසේ විදෙනවා. එතර විඥාන නිරෝධන නිරෝධනමයි ආයසරයක් ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ. ඒ තත්ත්වයට පත්වන අනාගාමී කෙනෙක් වෙලා. රූප ලෝකෙදිම තියෙන සීළු බලාපොරොත්තුල විඥාන නිරෝධන නම් අරිහත්ත්වේ. යන්නේ ඔය ක්‍රමයට. ඉතින් ක්‍රම ක්‍රමයෙන් ඔය හුරු කරගන්න. එකපාර මේවෙන් අහක් කිනවා කියලා යන්නේ නීච වැඩි නම් අයින් වෙන්න ඕනේ. මොකද නීච ආකාරයෙන් දස අකුසලයට අයිති වෙන්නා වූ යන්තලමක් ඇද්ද කාම මිත්‍යාචාරයෙන් නම් කෙස් ගහකවත් ඉර තියන්න එපා. කාමචාරය කියන එක ප්‍රඥාව වැඩෙන වට්ටමේදී බ්‍රහ්මචාරීත්වයට නැගිලායි කාමචාරයෙන් ඈත් වෙලා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ මාර්ගය වඩා ගන්න. මාර්ගය වඩන්න බාධක වෙන්නේ කාම මිත්‍යාචාරය. නිසා බුදුරන් වහන්සේ කොතනකවත් ගිහි ජීවිත අවුල් කරගන්න එහෙම එකක් වෙන්නේ නැහැ. නිවන් දකින්න ඕන කෙනා පෞල් ජීවිතය ගත කරන්න. කාම මිත්‍යාචාරයෙන් තොර වෙන්න. පෞල් ජීවිතේ බාධායක් නැහැ. පෞල් ජීවිතේ දෙම යම් සම්සමියන් වශයෙන් ඉන්න එක නිවන් මඟ වඩන්න බාධකයක් නෙමෙයි. හැබැයි ඒකෙදි ඥානීය වැඩිලා වැඩිලා එනකොට අනිම් මේ වැඩක් නැහැ නේද? ඔය දෙන්නම එකට වඩාගෙන ගියා නම් ඔය දෙන්නටම කවදා හරි දැනි. මේ වැඩක් නැති හිත් දේවල් පස්සේ යන්න ඕනේ අපි. සහෝදර සහෝදරී ඉන්නවා වගේ අපි තීම කොයිටි මොකද ඔයිට අරද? වැඩක් නැති හිත් දේවල් වැඩක් නැති ඒවා. ඔයිට වඩා වැඩගත් තියෙනවා අපි භාවනා කරමුකෝ. ඉන් දෙන්න එක පවුලේ ඉන්න දන්නේ එක ගෙදර ඉන්නවා හිතායින මිනිස්සු ගිහි ජීවිතය ගත කරනවා කියලා. එකෙනෙක් කාමරයක භාවනා කරනවා, අනික කෙනා අනික කාමරේ භාවනා කරනවා. දෙන්නට දෙන උයායින විදායන කනවා බෙනවා ඔක්කොමත් කරනවා. කාමයක් නැහැ. නමුත් ඔය කවුද දකින්නේ? ආර්ය මාර්ගය නැයි ඔහොම ඇති ඉන්නවා. ඒ නිසා ලෝකයට හොයන්න බෑ. එකද හිටියත් එක ගෙදර හිටියත් බ්‍රහ්මචාරීද නැද්ද කියලා. බ්‍රහ්මචාරී ඉන්න පුළුවන්, කපටිව නිකන් ඉන්න පුළුවන් බ්‍රහ්මචාරී කියලා නම් වැරදි ආකල්පේ. ඒක වෙනයි, දෙකම තියෙනවා තමයි. ඉතින් අපි ඕවා බලන්න වෙන. නමුත් යම් කෙනෙකුට නිවන් දකින්න ඕන නම් ගිහිගේ බාධාවක් නැහැ. එතන ඉඳලා හිටන් බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න පුළුවන්. අනාගාමීලා අමුසැමියන්ට ඉන්න පුළුවන් එක ගෙදර. අමුසැමි කියන සම්බන්ධය ඉතන නැහැ. අර කියන කාම වෛතුන සම්බන්ධයක් නැහැ. නමුත් උයාගෙන පිහින කනවා වුණා, රෙදි හොදලා දෙනවා. මේ ගමගේ ස්වාමියා වැඩකට ගියා නම් සේවය කළා නිකන් අවශ්‍ය කරන ඔක්කොම කරලා දෙනවා. ඉතින් ආවනම් හොඳින් කතා බහ කරලා ඉන්නවා. කිසි ප්‍රශ්නෙකුත් නැහැ. කිසි කෙනෙකුට හොයන්න බැහැ. හොඳ පෞල් ජීවිතයක් ගතන සාමකාලීන දෙන්නේ කියලා මිස වෙන එක කියන්නත් බැහැ. එහෙම පෞල් ඉන්නවා. ධර්මයේ හරියට දැක්කම ධර්ම මාර්ගය අනුගමනය කළාම එහෙම වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ඒ ගිහි පැවිදි කියලා ප්‍රශ්නයක් නෙවතුම කරින්න යන්න පුළුවන්. අරිහත් ඵලිය නම් දලන්න බෑ යම් කිසි කෙනෙකුට මේ ගිහි ජීවිතයක. ඒ නිසා එතනින් එහාට ඉතින් ඒක විලස් වෙනවා. නමුත් ඒකල වායුණ්ඩ දෙන අඩුවන සෝවන් වෙනවා නම් ඒක ලොකු දෙයක්. ඔච්චර මේ වායුණ්ඩ දෙයක් නැහැ. ඊටහායයි කියලා. ඉතින් සමහර අය වායුණ සමහර රහත් වුණොත් එහෙම හත් දවසේ මැරෙනවා කියනවනේ. රහත් වෙයි දන්නේ නැහැ මෙහෙම භාවනා කරගෙන යනවා මෙහෙම මුලා වෙනවා. මේ මාර්ගඵලයක් අවබෝධ කරගන්න ධර්ම අවබෝධයක් ලබා ගන්නවා කියන එක අනන්ත සංසාරේ වැරි වෙච්ච දෙයක්. හැබැයි ඉතින් ධර්ම මාර්ගය හරියට හම්බුනොත් බොහොම පහසු දෙයක්. හම්බෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔහොම තේරුම් වරින්න කටයුතු කරගන්න.